SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
අද එහෙමනම් අපි මේ ගෙවිලා ගිය සතියේ ශ්‍රී ලංකාවේ අපේ මාතෘභූමියේ උණුසුම් දේශපාලනික තත්ත්වීති කතාබහ කිරීම ආරම්භ කරමු. අද විවේකී දවසක්, නිවාඩු දවසක් වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන්ට සහ තස්මේනියානු ප්‍රාන්ත වැසියන්ට. ඉතින් මේ ප්‍රාන්ත දෙකේ බොහොම විවේකීව නිවසේ සිට අපිට අද දවසේදී සවන් දෙනවා වන්නට පුළුවන් සියලුම දෙනාට. අපි එහෙමනම් ශ්‍රී ලංකාවේ තත්ත්වීති සමීප කරන්නටයි දැන් සූදානම් වන්නේ. මේ කාර්යාවයට සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙලා ඉන්නවා මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ. ප්‍රියන්ත, ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
පසුගිය සතියේ වඩාත් කැපී පෙනෙන සිදුවීමෙන් අපි හැමනම් සුපුරුදු විදිහට පටන් ගනිමු. පාර්ලිමේන්තුවේ සිදුවුණු ගාලගෝට්ටිය අපි දැක්කා. එකබද්ද විපක්ෂය ආණ්ඩුපක්ෂයත් සමග ගැටෙනවා, කතානායකවරයාත් සමග ගැටෙනවා, පාර්ලිමේන්තුව කල් තබනවා, එකී මෙකී නොකී සියලු දෑ සිදුවුණා පසුගිය සතියේ. පාර්ලිමේන්තු සැසිවාරයේදී අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා කියන දින තුන තුළදී පවත්වුණු පාර්ලිමේන්තු සැසිවාර බොහොම උණුසුම්කාරී වාතාවරණයක් තමයි අරගත්තේ. ප්‍රියන්ත, අපි මුල සිට දැනගන්න කැමති මේ උණුසුම්කාරී වාතාවරණය ඇතිවන්නට හේතු පාදුකරන කරුණු මොනවාද කියලා.
ඇත්තරම් දිල්රුක්ෂි, පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙච්ච කාරණා තමයි ප්‍රධාන වශයෙන්ම උණුසුම් පොත බවට පත්වුණු ශ්‍රී ලංකාව තුළ. විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය සහ කතානායකවරයා අතර උණුසුම්කාරී වාතාවරණයන් රැසක් අපට දක්නට ලැබුණා පාර්ලිමේන්තුවේ ඇතුළේ. පසුගිය අඟහරුවාදා පළවෙනිම කතානායකවරයා දැනුම් දුන්නා විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් විදිහට, නැත්නම් ස්වාධීන පක්ෂයක් විදිහට පාර්ලිමේන්තුව තුළ පිළිගන්න බැහැයි කියන කාරණේ. ඒ කාරණයත් සමග තමයි සියලුම උණුසුම්කාරී තත්ත්වයන් ඉස්මතු වුණේ. මොකද ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අඛණ්ඩව ප්‍රශ්න කරන්න පටන් ගත්තා. පදාත දිනය වන විට ප්‍රශ්න කිරීම දැඩි වුණා. එතනදී විමල් ඊරවංශ මන්ත්‍රීවරයා වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට ඒ වෙනුවෙන් එහි නායකයා ලෙස කටයුතු කරන දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා අකණ්ඩව කතානායකවරයාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. එහෙම ස්වාධීන වීමට අවස්ථාව ලබා නොදෙන්න හේතුවක් නැහැ, පූර්වාදර්ශ තිබෙනවා පාර්ලිමේන්තුවේ එවැනි අවස්ථාවන් වලට, එම නිසා ඒකට අවස්ථාව ලබා දිය යුතුයි කියලා. ඉන්පසු අකණ්ඩව මෙම විවාදය ගිහිල්ලා අවසානයේ කතානායකවරයාට පාර්ලිමේන්තුව අකණ්ඩව ඉදිරියට ගෙන යාමට නොහැකි තත්ත්වයක් මත වුණා. උණුසුම්කාරී තත්ත්වය වැඩි වුණා, දෛනික කටයුතු අඩපණ වෙන්න පටන් ගත්තා. එම නිසා කතානායකවරයා කියනවා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට බාධාවකින් තොරව මේ කරගෙන යාමට අවස්ථාවක් ලබා දෙන්න කියලා. නමුත් මේ දිගින් දිගටම සිද්ධ නොවන වාතාවරණයක් තුළ අවසානයේ කතානායකවරයා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට කියනවා සභා ගර්භයෙන් ඉවතට යන්න කියලා. ඉවතට යන්න කියලා පාර්ලිමේන්තුවේ සුළු මොහොතකට කල් තබනවා. එහෙත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් ඉවතට යන්නේ නැහැ. ඉන් අනතුරුව තමයි කතානායකවරයා වේත්‍රධාරීවරයාට උපදෙස් ලබා දෙන්නේ පොලිසිය කැඳවල හරි මේ මන්ත්‍රීවරයා ඉවත් කිරීමට කටයුතු කරන ලෙස. ඉන් අනතුරුව පොලිසිය සභා ගර්භයට පැමිණිනවා. මෑත ඉතිහාසයේ අපි දැක නැහැ පොලිසිය සභා ගර්භය තුළට පැමිණිනවා. නමුත් පොලිසිය පැමිණින අවස්ථාවේදී ප්‍රශ්නයක් මතුවෙනවා. සාමාන්‍යයෙන් පොලිස් නිල ඇඳුම තුළ සම්පූර්ණ වී යුතු කොටස් ගණනාවක් තියෙනවා. එහිදී ඉනපටිය සහ අංක තහඩු නොමැති බව ප්‍රශ්න කරනවා. ඉන්පසු ඒ ප්‍රශ්නයක්ටත් නැති වෙලා අවසානයේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඉවත්ව යන්නේ නැහැ. ඉවත්ව යන්නේ නැති වුණහම තමයි ඊළඟට කතානායකවරයාට යෝජනාවක් ඉදිරිපත් වෙනවා සභානායක ලක්ෂ්මන් කිරියල්ල මහතාගෙන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කරන්නට. ඉන්පසු ඒකට ඡන්දවිමසීමක් පැවැත්වෙනවා. ඒ ඡන්දවිමසීම පැවැත්වුණාන් පස්සේ වැඩි ඡන්දයෙන් සතියක කාලයක් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සභා භාරයන්ට සහභාගි වීමේ අවස්ථාව අහිමි කරමින්, නැත්නම් ඒ තහනම් කරමින් වැඩි ඡන්දයෙන් සම්මත වෙනවා එම යෝජනාව. එහිදී තව විශේෂ අවස්ථාවක් දක්නට ලැබුණා. ඒ තමයි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙනකොට ජනතා විමුක්ති පෙරමුණ යෝජනාවට ඡන්දය දීමින් වැළකී සිටීම. එහිදී තවත් විශේෂ අවස්ථාවක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආණ්ඩුව නියෝජනය කරන සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පක්ෂය හෝ විපක්ෂය ඡන්දය දෙන්නේ නැහැ. ඔහු එම අවස්ථාවේදී ඔහු සිය අසුනින් නැගිට යනවා. ඉතින් මේ ආකාරයට පාර්ලිමේන්තුව අවසානයේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට සභාව සතියක කාලයක් තහනම් වෙනවා. ඒ තහනම් වීමේ අවස්ථාව තමයි පාර්ලිමේන්තුවේ උණුසුම් අවස්ථාව බවට පත් වෙන්නේ. කෙසේ වෙතත් මෑත ඉතිහාසයේදී පාර්ලිමේන්තුව මේ ආකාරයට තහනම් කරපු එතකම් පාර්ලිමේන්තුවට පොලිසිය කැඳවපු මේ ආකාරයේ සිද්ධියක් වෙච්ච ප්‍රථම අවස්ථාව කියලා තමයි අපට හඳුන්වන්න තියෙන දිලෘක්ෂි. මොකද පාර්ලිමේන්තුවේ මෑත ඉතිහාසයේදී මේ වෙන සත්‍යයක් උද්ගත වෙනවා අප දෙක නැහැ.
ඔව් අපි කතා බහ කරපු විදිහට පාර්ලිමේන්තුව ඇතුළු මේ විවාදාත්මක ස්වරූපය නිරූපණය කරන හඬපට කිහිපයකුත් මම ඔබ වෙත දැන් ඉදිරිපත් කරන්න සූදානම්. මේ අවස්ථාවේදී අතරම එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා කථානායක කරු ජයසූරි මහතාගේ නෙක්තරා ඉල්ලීමක් සිදු කරනු ලැබුවා. මේ කබද විපක්ෂයට අවශ්‍ය කාල වේලාව ලබා දීමට ඔබතුමා කටයුතු කළ යුතුයි කියලා. ඉන් අනතුරුව කථානායක කරු ජයසූරි මහතා සහ එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩල සලහ පෙරුම යන අයබලුන් අතර විවාදාත්මක වචන හුවමාරුවක් මේ සම්බන්ධයෙන් සිදුනා. ඒ විවාදාත්මක වචන හුවමාරුව සිදුන ආකාරය මේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවත් සමග කටයුතු කිරීමට එකඟ වුවත් අපේ කණ්ඩායමේ ඉන්න අනිකුත් පක්ෂ ඒ සඳහා කැමැත්තක් ලබා දීලා නැහැ. මේ සභාවේ ඒ අයගේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් සලසා දීම ඔබතුමාගේත් ඒ සභාවේත් යුතුකමක්.
අපි විපක්ෂයේ ඉන්නකොට අපි පීඩාවෙන්දි අය නිසාම බොහෝ අවස්ථාවලදී මේ ගැන ක්‍රියා කරලා තියෙනවා. ඒ අනුව තමයි පාර්ලිමේන්තුවේ තුල කාලය වෙන් කිරීමේදී සම්දානයේ ලැබෙන කාලයෙන් 55% කාලයක් මම එම කණ්ඩායමට ලබා දීමට කටයුතු සලස්වලා තියෙනවා.
ගර්කතනාවක වැරදි. එක්සත් ජාතික පක්ෂ 40යි, සමස්ත සම්දානට 30යි, විපක්ෂයට 30යි.
මමගේ සම්දානයට වෙන් කරන වෙලාව
ඒක හරි. නමුත් සම්දානට වෙන් කරන වෙලාව 30යි. ඒයින් භාගයක් 15යි. අපි ඉල්ලන්නේ නැහැ කෝටි 54ක් වාහන වෙනුවෙන්. කාර්යාල වෙනුවෙන් සුඛෝභෝගී මන්දිර ඉල්ලන්නේ නැහැ. අපි මේ ඉල්ලන්නේ විපක්ෂයේ මතය රටට කියන්න සුද්ධ වෛත්‍යය. දැන් මේකට උත්තරයක් විදිහට කියනවා අපි තීරණය කළායි දුන්නේ. විපක්ෂයේ ඉන්න අවසරය දීමෙන් මේක සම්පූර්ණ වෙනවද? ඔබතුමා එක්සත් ජාතික පක්ෂ උපනායකයා බව ඇත්ත. හැබැයි ඔතන වාඩි වෙන්නේ ඔබතුමා උත්තරීතර පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමා විදියට.
මම එක්සත් ජාතික පක්ෂයේ කිසිම පදවියක් තානාන්තරයක් දරන්නේ නැහැ. මැතිවරණයෙන් පස්සේ මම සිලිකොතට අඩිය තිබ්බේ නැහැ. දිනේෂ් කුණාල මැතිතුමා වෙනුවට තව කෙනෙක් පත් කිරීම මම කරන්න ඕනේ සම්දානීය අනුමැතිය ඇතිව.
අඩුගානේ මේ මන්ත්‍රීවරු 51 දෙනෙක්ට කමිටු කාමරයක් ගන්න අපිට අවසර නැහැ. දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ අස්සනින් ඉල්ලන්නට ඕන. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා නොමැති මොහොතක මේ පාලම කැඩෙනවා. ඒ තීන්දුව ගන්නට ඕන ඔබතුමා.
සම්පූර්ණ එකඟත්ව වෙන කෙනෙක් පත් කළ යුතුයි කියලා නම් තෝරා ගැනීම මට අයිති දෙයක් නෙමෙයි.
විවාදය මෙතනින් නතරුනේ නැහැ. තවත් දිගින් දිගටම මේක ඇදී ගියා. ඉනනතුරුව ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී විමල් වීරවංශය, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළි රඹුක්වැල්ල සහ සභානායක ලක්ෂ්මණ කිරියල්ල යන අයවලුනුත් කථානායක කරු ජයසූරිය මහතා එක්ක ඇතිවුණු මේ වචන හුවමාරුවට සම්බන්ධ වුණා.
ගුණ කාර්යා වතුර ඉල්ලනවා වගේ දැන් සෑහෙන කාලයක් තිස්සේ අපි ඉල්ලන්නේ මේ රටේ ඇත්ත ප්‍රශ්න සාකච්ඡාවට ගන්න අපට තියෙන අයිතිය. මේ රටේ තිබෙනවා ආණ්ඩුවේ අනුබද්ධ විපක්ෂයේ නියෝජනය නොකරන ප්‍රශ්න. අපි මහජන නියෝජිතයන් බවට පත් වෙලා ඉන්නේ. දවසක් නියෝජනය කරාම 2500ක් හම්බ වෙනවා. මේ 2500 හිඟා කන්න නෙවෙයි අපි මේ සභාවට එන්නේ. පාර්ලිමේන්තු කැන්ටිමෙන් කාලා යන්න නෙවෙයි අපි මේ සභාවට එන්නේ. ඔබතුමාගේ මග පෙන්වන්නන් වන්නේ පූර්ව කථානායකවරු මිස නිමල් සිරිපාල ලගේ මහින්ද අමරවීර ලගේ ලියුම් කියුම් නෙවෙයි. කරුණාකරලා මට ඉඩ දෙන්න. මේක එතුමන්ලා හිතන
කතාව දෙන්න කතා ගන්න අවස්ථාව දෙන්න.
මේ ඔවා වාඩි වෙන්න.
මේක අප්පා මැතුමා
වාඩි වෙන්න. දැන් අපේ മന്ത്രിවරුගේ යෝජනා තියෙනවා. ඒවට වෙලාවක් නැද්ද?
മന്ത്രിවරු තුන්දෙනෙක් කතා කරීමේ අවස්ථාවක් එක ගුණා.
ඔබතුමා මං කීරේ ගහන්නේ ඒවලු
මම අද දීලා අවසන් කරනවා.
නෑ නෑ I want to speak.
Last speak you will speak.
හැමදාම උදේ පැය දෙකක් මෙහෙම දෙනකොට දවසේ වැඩ කටයුතු කොහොමද කරන්නේ? මෙහෙම බෑ කරන්නේ.
ඔබතුමා ගත යුතු තීන්දුව සභාවට දාලා තීන්දුව කරන්න ඉඩ දෙන්න එපා.
හරි. You can start here. We are starting now.
අපි සභාවේ වැඩ කටයුතු මාර්තු 21 වෙනි දින දවල් 1 වෙනකන් කල් දමනවා.
ඒ වගේම මේ තවත් මේ ආරංචියක් තියෙනවා. මේ පළවෙනි වතාවට තමයි පාර්ලිමේන්තුවෙන් ආණ්ඩු පක්ෂය නැගිටලා ගියේ කියලා. මොකද මුලසනේ කටයුතු සාධාරණ ලෙස සිදු කරන්නේ නැහැ කියලා කථානායක කරු ජයසූරිය මහතාට චෝදනාවක් එල්ල කරනවා සභානායක ලක්ෂ්මණ කිරියල්ල මහතා විසින්. ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනෙකුගේ සහයෝගය ඊට ලැබෙනවා. ඉන් අනතුරුව දැන් අපිට වාර්තා වෙනවා කථානායක කරු ජයසූරිය මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බරපතල ලෙසින් ආණ්ඩු පක්ෂය තුලින්ම විරෝධතා මතුවෙමින් පවතින වගට. මොනවද ඔබ සතුව තියෙන කරුණු කාරණා මේ සම්බන්ධව?
පොදිල් රුක්ෂි, ඇත්තටම ඔබ සඳහන් කළ කාරණයේ සත්‍යයක්. එය සිද්ධ වෙන්නේ ඊළඟ දවස් දෙකේ. දැන් බ්‍රහස්පතින්දා දිනය වන විට ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයෙකු නැහැ. මොකද දිනේෂ් ගුණවර්ධන මහතා තමයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා ලෙස පාර්ලිමේන්තු තුලත් කටයුතු කළේ. විශේෂ ප්‍රකාශයන් කිරීමේ අවස්ථාව, කමිටු කාමරයක් ලබාගෙන තමන්ගේ සාකච්ඡා පැවැත්වීමේ අවස්ථාව, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ අවස්ථාව, ඒ සියල්ල ලැබිලා තිබුණ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට. නමුත් ඔහුගේ පාර්ලිමේන්තු කාලයේ සතියකට තහනම් කළයන් අනතුරුව එම අවස්ථාව ගිලිහී යනවා. ඉන්න අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ විදිහට වාසුදේව නානායකරල සලහ පිරුම් වගේ මන්ත්‍රීවරුන් එකතු වෙලා කතානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරලා තිබුණා. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා යලි සභාවාරයට සහභාගී වන තුරු ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු මෙහෙයවීමේ අවස්ථාව සැල සලහ පිරුම් මන්ත්‍රීවරයාට ලබා දෙන ලෙස. නමුත් කතානායකවරයා කිව්වා තමන්ට වෙන තීරණයක් ගන්න බැහැ. එහෙමනම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කරන විමල් සිරිපාල සිල්වා අමාත්‍යවරයාගේ අවසරය මත නැත්නම් අනුමැතිය මත තමන්ට වෙන තීරණයක් ගත හැකියි කියලා. මොකද ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තේරිපත් සිටින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වන නිසා. එහෙත් විමල් සිරිපාල සිල්වා අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා එවැනි වෙනත් නායකයෙකු පත් කිරීම අවස්ථාවක් ලබා දී නොහැකි බව. ඒ අනුව කතානායකවරයා කියනවා තමන්ට එවැනි අවස්ථාවක් ලබා දෙන්න බැහැ සන්ධානයේ ගත යුතු තීරණයක්. එම නිසා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ අවස්ථාව තාවකාලිකව හෝ වෙනත් අයකුට පැවරිය නොහැකි කියන කාරණේ කියනවා. එතනදී තව තුනිසුම්කාරී වාතාවරණයක් ඇති වෙනවා. පළවෙනි වතාවට මම හිතන්නේ අපදන් ඉතිහාසය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පාර්ලිමේන්තු කමිටු ශාලාවක නෙමෙයි පාර්ලිමේන්තු රථගාලේ මාධ්‍ය හමුවක් පවත්වනවා. ඒකවත් විපක්ෂී මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු රථගාලේ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම කරුණු සවිස්තරාත්මකව මාධ්‍ය වෙත අනාවරණය කරනවා. ඉන් අනතුරුව ඊළඟ දිනේ මේ ප්‍රශ්නේ මේ විදිහට මතුවෙනවා. එතකොට එතනදී කතානායකවරයා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට වැඩි අවස්ථාවක් ලබා දෙනවා. විශේෂයෙන් කිහිලී රඹුක්කැල නල්ල සලහපිරුම් විමල් වීරවංශ වගේ මන්ත්‍රීවරුන්ගේ අදහස් වලට වැඩි අවස්ථාවක් ලබා දෙනවා. නමුත් එදිනට එවැනි විවාදයක් පැවැත්වීමට හෝ එවැනි කතාවක් සිද්ධ කිරීමට හෝ න්‍යායපත්‍රයේ කරුණු කාරණා අඩංගු වෙන්නේ නැහැ. ඒකට සභානායක ලක්ෂ්මන් කිරියල්ල මහතා විරෝධය පළ කරනවා. ඔහු කියනවා තීන්දුව දීලා ඉවරයි කතානායකවරයා, අනවශ්‍ය විවාදයක් මෙතන පැවැත්වෙනවා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අද ඉදිරිපත් කිරීම කරුණු කාරණා ගණනාවක් තියෙනවා. ඒවට අවස්ථාව ලැබිලා නැහැ කියන එක. එහෙම කියලා තමන්ගේ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් සමග පාර්ලිමේන්තුවෙන් පිට වෙලා යනවා. ඇත්තටම කතානායකවරයෙකුගේ තීරණයකට විරෝධය පළ කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි සභාගර්භයෙන් ඉවත් වෙලා යන්නේ. ඒ පිට වෙලා යාමත් යන අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා සභාගර්භයේ සිටින්නේ නැහැ. ඊට පස්සේ තමයි අපිට ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍යවරයා හම්බ වෙලා අග්‍රාමාත්‍යවරයා දැනුම් දීලා තියෙනවා මෙවැනි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යන්න බැහැ. එම නිසා කතානායකවරයා ඉවත් කිරීමේ අවස්ථාවක් තියෙනවා නම් ඒ ගැන සොයා බලන්න කියලා අග්‍රාමාත්‍යවරයා දැනුම් දීලා තියෙනවා කියන කාරණේ තමයි ආරංචි මාර්ග අනුව දැනගන්න ලැබෙන්නේ. ඒක පැත්ත. අනිත් පැත්තෙන් ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා කතානායකවරයාට විවිධ අවස්ථා වලදී ඔහු ආණ්ඩු පක්ෂයට පක්ෂාකාරයට, එහෙම නැත්නම් ඔහු එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ආපු නිසා එක්සත් ජාතික පක්ෂයට පක්ෂාකාරයට කටයුතු කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මතය සමාජය තුළ කතාබහට ලක්වීමට, පාර්ලිමේන්තුවේ කතාබහට ලක්වීමට අවස්ථාව දෙන්නේ නැහැ කියලා. ඒ අනුව ඔවුන්ගේ පාර්ශ්වයෙන් උත් අපේ ආරංචි මාර්ග අනුව දැනගන්නට ලැබෙනවා කතාබහක් ආරම්භ වෙලා තිබෙනවා කතානායකවරයාට විශ්වාස භංගයක් ගෙන ඒම සම්බන්ධයෙන්. අවසානයේ කතානායකවරයාට එරෙහිව ආණ්ඩු පක්ෂයේ පිරිසකුත් ඒත් එක්කම ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් විපක්ෂයේ පිරිසකුත් නැගී සිටීම විශේෂ කාරණයක් ලෙස මතුවලා තියෙනවා දිලෘක්ෂි.
හොඳයි, මේ සිදුවීමේ තවත් අලුත් සිදුවීම් අපිට දැනගන්නට වෙන්නේ තවත් සතියකින් අනතුරුව. හෙට අඟහරුවාදා නෙමෙයි ඊළඟ සතිය අඟහරුවාදා 21 වෙනිදා පසරු 1ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැවත වතාවක් රැස්වීමට නියමිතයි. කතානායක කරු ජයසූරිය මහතා නියෝග කොට සිටියා පාර්ලිමේන්තුව නැවතත් රැස් වෙන්නේ 21 වෙනිදා කියලා. එදායින් පස්සේ මේකේ අලුත්ම තොරතුරු අපිට දැනගන්නට සිදුවේවි. එතකන් අපිට බලාගෙන ඉන්නට සිද්ධ වෙනවා. අපිට මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ 34 වෙනි සැසිවාරයේ සම්බන්ධ වන තොරතුරු තමතක කරන්න බැහැ ප්‍රියන්ත. මේ සැසිවාරයේ මාර්තු මාසයේ 22 වෙනිදා මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ මහකොමසාරිස්වරයා සයිද්‍රා දල් හුසේන් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධ වන වාර්තාව ඉදිරිපත් කරන්න නියමිතයි. නමුත් මේ වාර්තාව මේ වෙනකොට මාධ්‍යයට නිකුත් වෙලා තියෙන්නේ, විවිධ රජයන්වලට දැනුම් දීලා තියෙන්නේ. එහි අන්තර්ගත කරුණු සහ නිර්දේශ පිළිබඳව ශ්‍රී ලංකා රාජ්‍යයත් මේ වෙනකොට දැනුවත්. ඉතින් ඒ නිසා අපි ඇත්තටම දැනගන්නට කැමති UNHRC එකේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ මේ නිර්දේශ පිළිබඳව ශ්‍රී ලංකාවේ කොයි වගේ කතාබහක්ද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා දැනගන්න.
උදිලුක්ෂි, තවත් කාරණයක් තමයි මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන. ඒ තමයි 2015 ශ්‍රී ලංකාවට නිර්දේශ කරපු මානව හිමිකම් කොමිෂන නිර්දේශ කරපු ඇතැම් කාරණා ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකාව 2018 දක්වා කල් ඉල්ලා තිබෙනවා. ඒක 2018 දක්වා කල් ඉල්ලා තිබෙනවා කියන කාරණේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ එම අවස්ථාව ලබා දීමට තමයි ශ්‍රී ලංකාවට තීරණය කර තිබෙන්නේ. යනු කල් ඉල්ලීමේ යෝජනාව ශ්‍රී ලංකාව පැත්තෙන් සාර්ථක වෙලා තියෙනවා. කොහොම වෙතත් මෙම කල් ඉල්ලීමේ යෝජනාව පිළිබඳවත් විවිධ මතවාද පවතිනවා. ආණ්ඩුව පාර්ශවයෙන් මේ කැමැත්ත පළ කරත් සමහර අය කැමැත්ත පළ කරන්නේ නැහැ. විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානය වගේ පක්ෂ මීට කැමැත්ත පළ කර නැහැ. ඒ වගේම මානව හිමිකම් කොමිසමේ 22 වෙනිදා ඉදිරිපත් කිරීමට තිබෙන ශ්‍රී ලංකා පිළිබඳ වාර්තාව මාධ්‍ය වෙත නිකුත් වෙලා තිබෙනවා. ඒ අදාළ රටවල්වල රජයන් ආණ්ඩුව වෙතත් මේ නිකුත් වෙලා තිබෙනවා. ඒ හරහා තමයි මේ මාධ්‍ය වෙතත් ලැබී තිබෙන්නේ. කොහොම වෙතත් මෙහිදී ප්‍රධානම කාරණයක් බවට පත් වෙන්නේ මේ වාර්තාව තුළ තිබෙන ශ්‍රී ලංකාව තුළ නිතරම කතාබහට ලක් වෙන හයිබ්‍රිඩ් අධිකරණයේ පිළිබඳව. ඒ කියන්නේ විදේශී විනිසුරුවන් දේශීය විනිසුරුවන් හා සම්බන්ධ කරලා ශ්‍රී ලංකාවේ යුද සමයේ සිද්ධ වුණා යයි කියන යුද අපරාධ පිළිබඳ විනිශ්චය කළ යුතුයි කියන කාරණය. මේ හයිබ්‍රිඩ් අධිකරණ නැත්නම් දෙමුහුණු අධිකරණය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළ යුතුයි. එසේ ස්ථාපිත කර තමයි මෙම සිදු වුණා යයි කියන යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ පැවැත්විය යුත්තේ. මේ කාරණය තමයි මෙම මාර්තු 22 වෙනිදා ඉදිරිපත් කිරීමට තිබෙන මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව තුළ අඩංගු වෙනවා යයි කියන මූලික කාරණය. එතකොට එතෙන්දී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විදේශීය විනිසුරුවන් අවශ්‍ය නොවන බව විශේෂයෙන් ජනාධිපතිවරයා පැහැදිලිවම කිව්වා. විදේශීය විනිසුරුවන් ගෙන්වන යෝජනාවට තමන් අකමැති වන බව. එහෙත් මෙම වාර්තාව තුළ එම නිර්දේශය අඩංගු වීම යනු ජනාධිපතිවරයා කිව්ව කාරණය සම්පූර්ණයෙන් පරස්පර ආකාරයේ අදහසක් මේක තුළ තියෙනවායි කිය එක තමයි එයින් හැඟෙන්නේ. එතකොට 2018 දක්වා 2015 නිර්දේශ ක්‍රියාත්මක කරන්න කල්ලිල්ලා ගත්තා. 2015 තිබුණු බරපතල නිර්දේශයක්ම විශේෂයෙන්ම මෙහි අන්තර්ගත වෙනවා කියලා කියන්නේ ජනාධිපතිවරයාගේ ස්ථාවරයට එය පටහැනි නම් ඒ සම්බන්ධයෙන් 2018 ඉදිරිත් යලි ප්‍රශ්නයක් ගැටලුවක් මතුවිය හැකි. ඒ වගේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෛද් අල් හුසේන් පැහැදිලි ස්ථාවරයක සිටිනවා ශ්‍රී ලංකාවේ මෙතෙක් කල් ඔවුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව. විවේචනාත්මක ස්වරූපයෙන් තමයි ඔහු එම වාර්තාව තුළ කරුණු අඩංගු කරලා තියෙන්නේ. අනික තමන් බලාපොරොත්තු වන වේගයට මේ සිද්ධ වෙන්නේ නැහැ. මන්දගාමීව මේ සිද්ධ වෙන්නේ. ශ්‍රී ලංකාවේ සංවිධායක ක්‍රියාවලිය පිළිබඳව මානව හිමිකම් කොමසාරිස්වරයාට පවතින්නේ විවේචනාත්මක ස්වරූපයක්. ඒක පැත්තක්. අනිත් පැත්තෙන් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගේ අත්සනින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් යවා තිබෙනවා. එම ලිපිය තුළ අන්තර්ගත වෙලා තිබුණේ ශ්‍රී ලංකාව ඉල්ලා සිටින කල් ඉල්ලීමට තමන් එකඟ නොවන බවත් හයිබ්‍රිඩ් අධිකරණයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවා එම හයිබ්‍රිඩ් අධිකරණය තුළින් මේ ප්‍රශ්නය පිළිබඳව සොයා බැලිය යුතු බවත් 2015 දුන් නිර්දේශ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවත්. ඉන් පස්සේ දෙමළ ජාතික සන්ධානය ඇතුළේ මත ගැටුමක් ඇති වුණා. මොකද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු මීට අත්සන් තබලා තමයි මේ ජිනීවා නුවරට යවලා තිබෙන්නේ. ශ්‍රීධරන් එකම සෙල්ලම් අඩික්කල නාදන් එවගේ ධර්මලිංගම් සිද්ධාර්ථන් ශිවශක්ති ආනන්ද මේ වගේ අය තමයි මේකට අත්සන් කරලා තිබෙන්නේ. හැබැයි මේකට ආර් සම්බන්ධන් එතික්කම සුමන්දිරන් වගේ මන්ත්‍රීවරුන් අත්සන් තබලා නැහැ. පසු උන් ප්‍රකාශ කරලා තිබෙනවා අපි අත්සන් කළේ නැත්තේ ඒ කියන කාරණාවලට එක්ග වෙන්න බැරි හින්දා කියලා. එතික්කම තව ප්‍රශ්නයක් මතුවුණා. මෙම ලිපියේ අත්සන් තබා තිබෙන 11 දෙනා අතර ඉන්න මන්ත්‍රීවරුන් 3 දෙනෙක්ගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා ගැනීමෙන් මෙම ලිපිය සකස් කළා කියලා. ඒ විශේෂයෙන්ම ඒක තුල අත්සන් තබා තිබුණු කොඩීශ්වරන් කියන මන්ත්‍රීවරයාගේ අත්සනත් ව්‍යාජ ලෙස දාගෙන තිබෙනවා කියන කාරණය මතු වුණාට පස්සේ ඔහු ප්‍රකාශ කරලා තියෙනවා නැහැ තමන් කැමැත්තෙන් අත්සන් කළා කියලා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 8 වෙනිදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වුණු අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වෙලා තියෙනවා. එහිදීත් මත ගැටුම් ඇති වෙලා තිබෙනවා. කලින් ඔහු වෙනත් ප්‍රකාශයක් කළා. ඉන්න අනතුරු තවත් ප්‍රකාශයක් කරාම එයත් මත ගැටුමක් බවට පත් වෙලා තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස් වෙන අවස්ථාවේදී.
හොඳයි ප්‍රියන්ත, ඒත් එක්කම මේට සමගාමීව අපිට වාර්තා වෙනවා මේ සෙනසුරාදා කිලිනොච්චේදී උතුරු සහ නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ සියල්ල එකතු වෙලා මේ සම්බන්ධව වෙන සාකච්ඡාවක් පැවැත්වුවා කියලා. එහිදී ඔවුන් යම් තීරණයකට එකඟ වුණාය කියලා මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය සඳහා දෙමළ පක්ෂවල අදහස මොකක්ද කියන කාරණාව අවසාන වශයෙන් යොමු කිරීම. එතකොට මෙතනදී සිදු වුණු සාකච්ඡාවේ ප්‍රතිඵල විදිහට අපිට මොනවද වාර්තා වන්නේ?
කිලිනොච්චේදී උතුරු සහ නැගෙනහිර නියෝජනය කරන දෙමළ පක්ෂ, ඒ කියන්නේ දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ ජනතාව නියෝජනය කරන සියලු දෙමළ පක්ෂ එකතු වී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ සාකච්ඡාවට මුල් වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම ජිනීවා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මේ දවස්වල ක්‍රියාත්මක වෙන සැසිවාරය සහ ඒකට ශ්‍රී ලංකාවේ ස්ථාවරය, දෙමළ පක්ෂවල ස්ථාවරය, ඔවුන් කොමන ස්ථාවරය බැරිය යුතුද කියන කාරණය තමයි සාකච්ඡා වෙලා තියෙන්නේ. එතෙන්දී 2015 ශ්‍රී ලංකාව එකඟ වූ නිර්දේශ තිබෙනවා. ඇමරිකාව සමග ඒකාබද්ධව ඉදිරිපත් කරපු යෝජනාව තුළ තියෙන නිර්දේශ තිබෙනවා. අන්නේ නිර්දේශ සියල්ලම වහාම ක්‍රියාත්මක කළ යුතුයි ඒ වගන්ති එලෙසම ක්‍රියාත්මක කළ යුතුයි කියන අවසාන නිගමනයට තමයි මේ පක්ෂ පැමිණලා තිබෙන්නේ. කෙසේ වෙතත් EPRLF සංවිධානය සියලුම යෝජනාවට ඕන් එකඟ වෙලා නැහැ. නමුත් අනිකුත් සියලුම පක්ෂ මෙම එකඟතාවයට ඇවිල්ලා තියෙනවා. එතකොට 2015 ශ්‍රී ලංකාවට දුන්න නිර්දේශ සියල්ල වගන්ති සියල්ල ඒ වார்த்தාවේ තියෙන සිද්ධි ක්‍රියාත්මක කළ යුතුයි කියන කාරණය තුළ හයිබ්‍රිඩ් අධිකරණය කියන එක අනිවාර්යයෙන්ම තියෙනවා. විදේශී විනිසුරුවන් කියන එක අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරුනගිනේ දෙමළ පක්ෂ සිටින්නේ එම ස්ථාවරයේ කියලා පැහැදිලි වෙනවා. කොහොම හරි අර විදේශ විනිසුරුවන් සම්බන්ධ කර ගැනීම පිළිබඳව වෙනම මාධ්‍යවේදීන් විමසද්දී ඉති සම්බන්ධින් මන්ත්‍රීවරයා පිළිතුරක් විදිහට ලබා දෙන්නේ විදේශ විනිසුරුවන් සම්බන්ධයෙන් කතා බහක් ඇති වුණේ නැහැ සෙනසුරාදා සාකච්ඡාවේදී කියන කාරණේ. හැබැයි අපට ආරංචි මාර්ග විදිහට දැනගන්න ලැබෙන්නේ සහ තර්කානුකූලව හිතන්න වෙන්නේ 2015 තියෙන වගන්ති සියල්ලම ක්‍රියාත්මක කරනවා නම් එම විදේශ විනිසුරුවන් කාරණයක් ඒ තුළ ගැඹුර පැවතිය යුතුයි කියන කාරණේ. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය ඇතුළත් දෙමළ පක්ෂ තුලත් විදේශ විනිසුරුවන් සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව පෙනෙනවා. මොකද විදේශ විනිසුරුවන් සම්බන්ධයෙන් තමයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තමන් විදේශ විනිසුරුවන් ප්‍රතික්ෂේප කරනවා ඒ සඳහා තමන්ට කොන්දක් තිබෙන බව ජනාධිපතිවරයා මීට කලින් ඉතාමත්ම පැහැදිලිව අවධාරණය කළා. කොහොම වෙතත් 2015 නිර්දේශ ක්‍රියාත්මක කරනවා නම් ඒ සියලුම කාරණා ඒක තුළ අන්තර්ගත වෙනවායි කියන එක අපිට අමුතුවෙන් පැහැදිලි කරගත යුතු කාරණාවක් වන්නේ නැහැ.
හොඳයි, එහෙනම් දැන් මම මේක අවස්ථාවක් කරගන්නවා. මේ සාකච්ඡාව අවසන් වුණාට පස්සේ මාධ්‍යයට අදහස් ප්‍රකාශ කරලා හිටිය TNA පාර්ලිමේන්තු මන්ත්‍රී, ඒ වගේම මාධ්‍ය ප්‍රකාශක MA සුමන්තිරන් මහතා ඒ සම්බන්ධව පළ කරපු අදහස් කිහිපයක් සඳහා.
එහිදී අපි ගත්ත තීරණය තමයි 2015 ඔක්ටෝබර් පළවෙනි දිනය ශ්‍රී ලංකාවේ එකඟතාවයත් එක්ක සම්මත කරගත්ත ඒ යෝජනාවෙන් තියෙන හැම ඡේදෙම ක්‍රියාත්මක කර යුතුයි. එහෙම ක්‍රියාත්මක කරන්න වෙලාවේදී ඒකට දැඩි කන්ඩිෂන්ස් යටතේ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක සහතික කරන්නට UN Human Rights High Commissioner's කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටු වෙන්න ඕනේ කියන එක. තුන්වන කරුණු තමයි ශ්‍රී ලංකා රජයේ ඒ හරි ආකාරයට ඒක ඉටු කරන්නේ නැත්නම් ජාත්‍යන්තර නීතියේ පීඩාවට පත්වෙච්ච ජනතාවට ලැබෙන්න ඕන දේවල් සියලුම ලැබෙන්නට යුනයිටඩ් නේෂන්ස් කටයුතු කරන්න ඕනේ කියන එක. අද තීරණයට EPRLF එකඟ වුණේ නැහැ.
ප්‍රියන්ත, අපි මීළඟට කතා බහ කරමු මහබැංකුව බැඳුම් කර සිදුවීම හා සම්බන්ධව වන ඒ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ තියෙන ජනාධිපති කොමිසමට මේ වෙනකොට සාක්ෂි ලබා දෙමින් තිබෙන පුද්ගලයන්ගේ මාර්ගයෙන් හෙළිවෙන කරුණු පිළිබඳව බොහෝ දිනෙකුගේ අවධානයට ලක් වෙලා තිබුණු හිටපු මහබැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන මහතා දින කිහිපයකට කලින් මේ කොමිසම හමුවට පැමිණුණා. ඊට පස්සේ ඔහු ලබා දුන්න සාක්ෂි පිළිබඳවත් බොහෝ දෙනෙකු මේ වෙනකොට උනන්දුවෙන් සිටිනේ. මොනවද ඔබ සතුව තියෙන කාරණා මේ සම්බන්ධයෙන් ප්‍රියන්ත?
ඇත්තරම දිල්රුක්ෂි, අර්ජුන මහේන්ද්‍රන් මහතා පසුගිය සතියේදී සිකුරාදා දිනේදී මෙම කොමිෂන් වෙත පැමිණියා. කොමිෂමේ විමර්ශන නිලධාරීන් ලෙස කටයුතු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරිපිට ඔහු ප්‍රකාශයක් ලබා දුන්නා. ඇත්තරම පැය 5කට අධික කාලයක් එම නිලධාරීන්ගේ ප්‍රශ්නවලට අර්ජුන මහේන්ද්‍රන් මහතා පිළිතුරු ලබා දුන්නා. එහිදී උදේ වරුවේ සහ හවස වරුවේ කියන අවස්ථා දෙකේදීම ඔහු මෙම ප්‍රකාශ ලබා දීලා තිබෙනවා. මෙම ප්‍රකාශයන් තුල අපට දැනගන්නට ලැබෙන කාරණා අනුව ඉස්සෙල්ලාම විමර්ශන නිලධාරීන්ගේ අවධානයට ලක් වෙලා තිබෙන්නේ මෙම මහබැංකු බැඳුම් කර සිද්ධිය සිදුණු ක්‍රියාවලිය කුමක්ද කියන එක තමයි මුලින්ම ප්‍රශ්න කිරීමට ලක් වෙලා තියෙන අපට දැනගන්න ලැබෙන ආකාරයට. මීට කලින් මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්න මහබැංකු නිලධාරීන් සිටිනවා. මේ මහබැංකු නිලධාරීන් විවිධ අවස්ථාවලදී විවිධ කාරණා හෙළි කළා. මෙම බැඳුම් කර නිකුත් වන අවස්ථාවේදී මේ ස්ථානයට අර්ජුන මහේන්ද්‍රන් මහතා කීප විටක් ආපු බවත්, එතකොට පර්පිචුවල් ට්‍රෙෂරිස් ආයතනය ඉල්ලා තිබෙන එම මුදල අනුමත කිරීමට මහබැංකුව අධිපතිවරයා නිර්දේශ කළ බවත්, මේ ආකාරයේ කරුණු රැසක් මීට කලින් හෙළිදරව් වෙලා නොතිබුණු කරුණු රැසක් හෙළිදරව් වුණා. ඒ සම්බන්ධයෙන්ුත් ප්‍රශ්න කරලා තිබෙනවා. ඒකෙකම අපට ආරංචි මාර්ග විදිහට වාර්තා වෙනවා මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා යලිත් වරක් මෙම කොමිසම හමුවට කැඳවීමට නියමිත බව. මොකද මෙම කොමිසමේ විනිසුරුවන් ඉදිරියේ ප්‍රශ්න අසමින් ඒවා පිළිතුරු ලබා ගැනීමක් සිද්ධ වුණේ නැහැ. විමර්ශන නිලධාරීන් විදිහට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් තමයි මේ ප්‍රශ්න කිරීම කරලා ප්‍රකාශය සටහන් කරගත්තේ. එම නිසා කොමිසමේ සිටින විනිසුරුවන් ඉදිරියේ සාක්ෂි ලබා දීමටත් අර්ජුන මහේන්ද්‍රන් මහතා යලිත් වරක් කැඳවීමට නියමිත බව තමයි කොමිසමේ අභ්‍යන්තරයෙන් අපට ලැබෙන ආරංචි අනුව කියවෙන්නේ. එසේ වෙතත් මෙම කොමිසමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. මහබැංකු ප්‍රශ්නගත බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් නව තොරතුරු රැසක් මෙම කොමිසම හමුවේ ඉන්ද්‍රගුමින් පවතිනවා. එය විශේෂ අවස්ථාවක් වෙන්නේ විනිශ්චයකරුවන් ඉදිරියේ කරන සාක්ෂි විමසීම් මාධ්‍යට විවෘත පවතිීම විශේෂ අවස්ථාවක් ලෙස සැලකන්නත් පුළුවන්. මොකද මේ තොරතුරු ජනතාව වෙත රට වෙත ක්ෂණිකින් ගලා යාමේ අවස්ථාවක් උදා වී තිබෙන නිසා.
මීළඟට මගේ අවධානය යොමු වෙන්නේ මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හා සම්බන්ධ වන අරපුදේ අලුත්ම තත්ත්වය පිළිබඳව. ප්‍රියන්ත, අපි ගිය සතියේදී මේ කතාබහේ අලුත්ම තොරතුරු විදිහට වාර්තා කළේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක සමීර සේනාරත්නට වෙඩි තැබීමේ සිදුවීම ව්‍යාජව සැලසුම් කරන ලද්දක් ඒට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියා කරමින් පවතිනවාය කියන තත්ත්වය. මේ සතිය වෙනකොට මේ විමර්ශනයට අදාළ අලුතින් කරුණු ඔබට වාර්තා වෙනවාද?
පොදිලුසි, ඇත්තරම සයිටම් ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරපු වෛද්‍ය සමීර සේනාරත්න නැමැත්තාට ඔහුගේ වාහනයට වෙඩි තබා තැබීමේ සිද්ධිය පිළිබඳ කතාබහට ලක් කළ පස්සේ පොලිසිය සොයාගත්තා. මෙම වෙඩි තැබීම සැලසුම් කරලා ඔහුට පොලිස් ආරක්ෂාව ලබා ගැනීම සඳහා යම්කිසි ආකාරයක රඟපෑමක් ලෙස කරපු කාරණයක් විදිහට. ඉන් අනතුරුව එහි ප්‍රධාන සැකකරුවන් විදිහට පොලිසිය සොයමින් සිටියේ ප්‍රාදේශ සභා හිටපු මන්ත්‍රීවරයෙකු සහ ප්‍රාදේශ සභාවක පළාත්පාලන ආයතනයක වැඩ කරන රියදුරෙකු. විශේෂම සිද්ධිය වුණේ පසුගිය සතියේදී දිනයක වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණයට මෙම සැකකරුවන් දෙදෙනා බාර වෙලා තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීමට අතන පත්වීමට අවශ්‍යයි කියන කාරණය ඔවුන් ප්‍රකාශ කළත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා තියෙනවා ඒ ආකාරයට අත්අඩංගුවට ගැනීමට නියෝගය තමන් නිකුත් කරන්න බැහැ කියන කාරණය. ඒ අනුව එම සැකකරුවන් දෙදෙනා උසාවින් පිටව ගොස් තිබෙනවා. මේ වෙන උතුරු පොලිසියට අත්අඩංගුවට ගැනීමට අවස්ථාවක් උදා වෙලා නැහැ. නීති ශිෂ්‍යයේ මේ කතාබහට ලක් වෙන කාරණයක් බවට පත් වුණා. රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මේ සම්බන්ධයෙන් කතා කළා. නීති ශිෂ්‍යයේ විවිධ විද්‍යුත්න් මේ සම්බන්ධයෙන් කතා කළා. ඒ කියන්නේ පොලිසියට අවශ්‍ය සිටින යම්කි සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය සිටින සැකකරුවන් දෙදෙනෙකු අධිකරණයේ කෘත පැමිණ තමන්ට බාර දීමට අවශ්‍ය බව ප්‍රකාශ කරාට පස්සේ එවැනි නියෝගයක් නිකුත් කරන්න තමන්ට නීතිමය ප්‍රතිපාදන නොමැති බව පවසා එම මහේස්ත්‍රාත්වරයා ඔවුන් අත්අඩංගුවට ගැනීම ප්‍රතික්ෂේප කිරීම තුළ එම සැකකරුවන් තාමත් නිදැල්ලේ හැසිරෙනවා. ඉතින් මේක තමයි ප්‍රධාන වශයෙන් සයිටම් සම්බන්ධයෙන් කතාබහට ලක් වෙච්ච කාරණය. තව එක කාරණයක් තිබෙනවා. ඒ තමයි පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව සයිටම් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළා. ඒ අනුව කෝප් කමිටුව අඛණ්ඩව සයිටම් ආයතන නීතිගත ආයතනයක්ද, ඒ නීතිගත කළ හැකිද, මෙතෙක් සිද්ධ වෙච්ච ක්‍රියාවලිය කුමක්ද යන්න දිගින් දිගටම පරීක්ෂණ කළ අවසානයේ වාර්තා නිකුත් කිරීමට නියමිත බව තමයි අපිට කෝප් කමිටුවේ සාමාජිකයෙකු ප්‍රකාශ කළා තිබුණේ.
හොඳයි ප්‍රියන්ත, එහෙමනම් ගෙවිලා ගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන උණුසුම් තොරතුරු කතා බහ කරන්නේ මේ සතියේ අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව ඔබට ස්තුතිය පළ කරමින් සමුදෙනවා. අපි එහෙමනම් සුපුරුදු ලෙසින් හමු වෙමු ලබන සතියේ සඳදා. ආයුබෝවන් ප්‍රියන්ත, බොහොම ස්තුතියි.
ආයුබෝවන් දික්ෂි.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.